අනුර කරුණාතිලක් ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 14ක් කාලයක් තිබෙනවා.
ගරු සභාපතිතුමනි, ජාතික ජනබලවේගයේ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ අපි මේ රටේ ජනතාවට කිව්වා අපේ රටේ විශ්වවිද්‍යාල උසස් න්‍යායික හා පර්යේෂණ මධ්‍යස්ථාන බවට පත් කරනවා කියලා. ඒ පියවරේ එක ගමනක් හැටියට තමයි මෑත කාලේ ඉතා නොවීවිරු විදියට ඒ සඳහා ප්‍රතිපාදන වින්ගලා තියෙන්නේ. උසස් අධ්‍යාපනයේ පමණක් බිලියන 118ක් වින්ගලා තියෙනවා. ඒක ගිය අවුරුද්දත් එක සාපේක්ෂව බැලුවාම බිලියන 103 116ට දක්වා වැඩි කරලා තියෙනවා. මේකදී අපිට තේරුම් ගන්න ඕන කාරණේ තමයි සමස්ත අධ්‍යාපනය සඳහා මේ වසරේදී අපි දළදා ජාතික නිෂ්පාදිතයෙන් 1.9% වෙන් කරලා තියෙනවා. මෙතෙන්දී අපි දන්නවා අපි 106ක් වෙනුවෙන් පෙනී හිටියා. තාමත් ඉදිරියටත් පෙනී හිටිනවා. අපේ රටේ අධ්‍යාපන පද්ධතියට දරා ගන්න පුළුවන් විදියට ඒ විභවයට සාපේක්ෂව සැලකිය යුතු මුදලක් වෙන් වෙලා තියෙනවා. එතෙන්දී අපි තේරුම් ගන්න ඕන කාරණයක් තමයි රාජ්‍ය මූල කර්මනාකරණ සීමාවන් ඇතුලේ අධ්‍යාපනය සඳහා ඉහළම ප්‍රතිශතයක් වෙන් කරන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා මේ රටේ අධ්‍යාපනය වෙනුවෙන්. ඒ වගේම අපි දන්නවා කාලයාගේ සාමාන්‍යයෙන් බොහෝ විශ්වවිද්‍යාලවලට සාපේක්ෂව අපේ රටේ විශ්වවිද්‍යාලවල මේ කලාපයේ බොහෝ විශ්වවිද්‍යාලවලට සාපේක්ෂව අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිවල අධ්‍යාපනය ඉහළ මට්ටමක තිබුණත් ලෝකයේ ජාත්‍යන්තර පිළිගැනීම්වල අනුව අපි ඒ සතුටුදායක මට්ටමක ඉන්නවා කියලා අපිට පිළිගන්න අමාරුයි. මේකට ප්‍රධාන හේතුව හැටියට අපි දකින්නේ අපි මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ප්‍රධාන වශයෙන් ફોકસ කරන්නේ ප්‍රථම උපාධිය අන්ඩර් ග්‍රැජුවෙට් එඩියුකේෂන් වලට. හැබැයි මේ ප්‍රථම උපාධියේ තියෙන අධ්‍යාපනයේ දිහා බැලුවාම ලෝකේ වෙනත් ඕනම විශ්වවිද්‍යාලයකට සාපේක්ෂව අපේ රටේ ඒ මට්ටමට තියෙනවා කියන එකට අපි පිළිගන්න පුළුවන්. ඒකට හොඳම උදාහරණ තමයි අපේ රටේ ප්‍රථම උපාධිය හදාරලා ලෝකේ ඕනම විශ්වවිද්‍යාලයකට යන දරුවෝ ඉතාමත් හොඳින් තමන්ගේ පශ්චාත් උපාදන කටයුතු උපාධි පාඨමාලා කටයුතු සාර්ථක කරගන්නවා කියන එක අපිට බලන්න පුළුවන්. ඒකෙන් අපිට පේනවා අපේ රටේ ප්‍රථම උපාධිය අධ්‍යාපනය අපේ රටේ විශ්වවිද්‍යාලවල කොයිතරම් ගුණාත්මක අධ්‍යාපනයක් ලැබෙනවද කියලා. විශේෂයෙන් උපාධි පාඨමාලා ප්‍රථම උපාධි 111ක් අපේ රටේ හදාරන සම්පූර්ණ කාලීන විශ්වවිද්‍යාල දරුවෝ 160,000ක් පමණ මේ වෙනකොට ඉන්නවා. ඒ පාඨමාලාව විධිමත්ව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රමාණවත් මානව සම්පත් නැති එක මේ කාලය තුල අපි අපේ විශ්වවිද්‍යාල පද්ධතිය මූණපාන ප්‍රධාන ප්‍රශ්නයක්. අධ්‍යන කාර්ය මණ්ඩලය හැටියට ගත්තොත් අපි දන්නවා 13,332ක් ඉන්නෝනා තාවකාලික ආචාර්යවරුත් ඇතුළුව. නමුත් අපේ පද්ධතිය තුළ ඉන්නේ 10,750ක් විතර ප්‍රමාණයක්. ඉතින් මේ ඇබෑර්තු 6,138 වගේ ප්‍රමාණය සම්පූර්ණ කරන්න එකපාරට අපිට අමාරු වුණත් ක්‍රමක්‍රමයෙන් අඩුම ගානේ 50%ක් මේ වසර තුළ සම්පූර්ණ කර ගැනීම සඳහා අපි කටයුතු කළ යුතුයි. ඒ සඳහා රුපියල් මිලියන 3,000ක් මෙවර අයවැයෙන් වෙන් කිරීම ඉතා ප්‍රශංසනීයයි කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම අපි දන්න කාරණයක් තමයි විශ්වවිද්‍යාල පවත්වාගෙන යාම සඳහා අධ්‍යන කාර්ය මණ්ඩලයේ වගේම අනධ්‍යන කාර්ය මණ්ඩලයක් ඉන්නවා. මේ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ තියෙන පුරප්පාඩුත් අපි විසින් ඉක්මනින්ම සම්පූර්ණ කළ යුතුයි. අපි දන්නවා සංඛ්‍යාත්මක හැටියට ගත්තොත් 16,324ක් තිබිය යුතු වුණත් දැන් ඉන්නේ 12,204යි. ඉතින් මේ ඉතිරි 4,020න් සැලකිය යුතු ප්‍රමාණයක් බඳවා ගැනීම සඳහා මේ රුපියල් බිලියන 3 මේ වසරේ වෙන් වෙලා තියෙනවා. ඒ ප්‍රමාණය කාර්යක්ෂම භාවිතා කරලා ඒ විශ්වවිද්‍යාල පවතින අධ්‍යන සහ අනධ්‍යන කාර්ය මණ්ඩලවල පුරප්පාඩු සම්පූර්ණ කර ගැනීම සඳහා අප විසින් කටයුතු කළ යුතුයි. ඒ වගේම මෙතෙන්දි මතක් කරන්න ඕන කාරණයක් තියෙනවා. ප්‍රමාණවත් ප්‍රතිපාද තිබුණත් සමහර වෙලාවට විශේෂයෙන් භාණ්ඩාගාරයේ නිලධාරීවරු ඒ ප්‍රමාණවත් බඳවා ගැනීම සඳහා සමහර බාධාවන් ඇති කරනවා. ඔබතුමියත් අපේ විශේෂයෙන් උසස් අධ්‍යාපනයේ බාර අපේ අගමැතිතුමත් ඒ වගේ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සාකච්ඡා කරලා අවම වශයෙන් මේ රුපියල් බිලියන 3 පාවිච්චි කළා මේ වසරේ මේ පුරප්පාඩු පුරවා ගැනීම සඳහා කටයුතු කළ යුතුයි කියන එක මේ අවස්ථාවේදී මම සඳහන් කරන්න කැමතියි. එවගේම අපේ රටේ විශ්වවිද්‍යාලවල තියෙන තවත් බරපතලම ප්‍රශ්නයක් තමයි දරුවන් ඇතුළත් කර ගැනීම සඳහා සැලකිය යුතු කාලයක් යන එක. සාමාන්‍යයෙන් අප සුසස් පෙර කළා අවුරුදු දෙකක් දෙකහමාරක් වගේ කාලයක් දරුවෝ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නේ නැතුව පොරොත්තු ලේඛනයේ ඉන්නවා. විභාග ප්‍රතිඵලින් ඉක්මනින් ලබා දීමත් මේ ප්‍රශ්නයට ලබා දෙන්න නොහැකි වීමත් මේ ප්‍රශ්නය බරපතල කරන්න හේතු වෙලා තියෙනවා. ඒ නිසා අපි දන්නවා ඔබතුමියට මතක ඇති උසස් අධ්‍යාපන ඇමතුමිය හැටියට අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ කිව්වා මේ විභාග ප්‍රතිඵල ඉක්මනින් නිකුත් කිරීම සඳහා අවශ්‍ය වන මානව සහ තාක්ෂණික පහසුකම් ලබා දෙන්න අපි කටයුතු කරන්න ඕන කියලා. ඒ නිසා 2025 වසර සඳහා විභාග දෙපාර්තමේන්තුවේ වෙන් කරලා තියෙන මේ රුපියල් මිලියන 12,360 විශේෂයෙන් මම සඳහන් කරන්න ඕන ප්‍රාග්ධන වියදම් හැටියට මිලියන 750ක් වෙන් කරලා තියෙනවා. මෙන්න මේ මුදල ඵලදායි ලෙස භාවිතා කරමින් අපේ රටේ විභාගවල විශේෂයෙන් ජාතික මට්ටමේ තියෙන පවත්වන විභාගවල අගයීම් ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සඳහා අපි හැකි ඉක්මනින් කටයුතු කළ යුතුයි. ඒ වගේම විශ්වවිද්‍යාලයට ළමුන් තෝරා ගන්නා ක්‍රමවේදය මීට වඩා කාර්යක්ෂම සහ ඉක්මන් කළ යුතු එකක් හැටියට සිදුවිය යුතුයි කියන එක අපි විශ්වාස කරනවා. ඒ නිසා විශේෂයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමත් ඒ සඳහා අවධානය යොමු කළ යුතුයි. විශේෂයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට වෙන් කරලා තියෙන මිලියන 85,700 විශේෂයෙන් ප්‍රාග්ධන වියදම් හැටියට වෙන් කරලා තියෙනවා 10,500ක්. මේ මුදල් කාර්යක්ෂමව සහ ඵලදායි ලෙස භාවිතා කරලා වසර කිහිපයක් ඇතුළත මෙන්න මේ පොරොත්තු ලේඛනයේ ඉන්න දරුවන් නියමිත කාලයට විශ්වවිද්‍යාලයට ඇතුළත් කර ගැනීම සඳහා කටයුතු කළ යුතුයි කියන එක අපි විශ්වාස කරනවා. අපි දන්නවා සාමාන්‍යයෙන් මීට කලින් සමහර අවස්ථාවන් වලදී අපි මේකට පිළියමක් විදියට එකම වසර තුර කණ්ඩායම් දෙකක් බඳව ගත්තා. නමුත් අපි දන්නවා 160,000ක් විතර ප්‍රමාණයක් ඉන්න අපේ විශ්වවිද්‍යාල පද්ධතියට තවත් 40,000ක් 50,000ක් එකපාරට එකතු කරන එක අපිට දරන්න පුළුවන් කක් නෙමෙයි. විශේෂයෙන් පර්යේෂණාගාරවල, ඒ වගේම දේශනාගාරවල, ඒ වගේම ආපනශාලා, නේමාසිකාගාර පහසුකම් වගේ යටතල පහසුකම් වගේ කල්පනා කරලා බලද්දී කණ්ඩායම් දෙකක් එකවර බඳවා ගැනීම කොයිතරම් දුරට ප්‍රායෝගිකද කියන එක අපිට කල්පනා කරලා බලන්න ඕන. නමුත් ඉදිරි වසර 3-4ක් ඇතුළත මෙන්න මේ පොරොත්තු ලේඛනයේ ඉන්න මේ වසර දෙකක් දෙකහමාරක් විතර වෙන මේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ කාල සීමාව අඩු කර ගැනීම සඳහා කටයුතු කළ ඉක්මන් වැඩපිළිවෙලක් සකස් කරන්න අපි විසින් අවධානය යොමු කළ යුතුයි. ඒ වගේම පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 1000ක් වෙන් කර දීම අපි විසින් අගය කරන්න ඕනා. මොකද අපි කවදත් විශ්වාස කරනවා අපේ රටේ උසස් පර්යේෂණ සංස්කෘතියක් ඇතිකරොත් තමයි අපිට අපේ ආර්ථිකයට ගැළපෙන විදිහට පර්යේෂණ තුළින් ඉස්සරහට ගිහිල්ලා අපේ ආර්ථිකය සහ ජාතියක් හැටියට අපිට ඉස්සරහට යන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම එතෙන්දී මම විශේෂ කරුණු කීපයක් සඳහන් කරන්න කැමතියි. පරීක්ෂණාගාර වැඩි දියුණු කරන්න නවීන තාක්ෂණයෙන් යුතු ඉගෙනුම් උපකරණ සම්පාදනයට රුපියල් මිලියන 4,100ක් වෙන් කිරීම ප්‍රශංසාවට කරුණක්. ඒ වගේම කරුණු දෙකක් මම ඉදිරිපත් කරන්න කැමතියි. මේ අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ තියෙන මේ පර්යේෂණ සංස්කෘතිය ඉහළ නැංවීම සඳහා ඇතිවන බාධාවන්, අන්නේ බාධාවන් පිළිබඳව අපි අවසින් අවධානය යොමු කළා. ඒවා ඉක්මනින් निराකරණය කිරීම සඳහා කටයුතු කළ යුතුයි. විශේෂයෙන් සමහර වෙලාවට අපිට වෙනත් විදේශීය රටවලින්, විදේශ විශ්වවිද්‍යාලවලින්, විදේශ ආයතනවලින් අපිට ප්‍රධානයන් හැටියට ලැබෙන පරීක්ෂණ උපකරණ ලැබෙනවා. සමහර වෙලාවට මේ පරීක්ෂණ උපකරණ මත බදු පැනවෙන බදු නිසා ඒ උපකරණ කලට වෙලාවට ලබා ගැනීමට අපේ විශ්වවිද්‍යාලවල ඉන්න ඒ පරීක්ෂකයන්ට බාධාවක් නැති වෙනවා. ඒ නිසා අපි විසින් අවධානයට යොමු කළ යුතුයි මේ පිළිබඳ කිසියම් සහනයක් ලබා දෙන්න. ඒ වගේම අපි සමහර වෙලාවට වෙනත් ලෝකයේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලات එක්ක අවබෝධතා ගිවිසුම් ඇති කරනකොට ඒ අවබෝධතා ගිවිසුම් අනුමත කර ගැනීම සඳහා සෑහෙන කාලයක් ගත වෙනවා. අපි විසින් ඒ සඳහා අවධානයට ලක් කළ යුතුයි. මෙන්න මේ අවබෝධතා ගිවිසුම් ඉක්මනින් අනුමත කරලා ඒ අවබෝධතා ගිවිසුම් අනුව ලෝකයේ අනෙකුත් ජාත්‍යන්තර ඉහළ පෙළේ විශ්වවිද්‍යාලත් එක්ක අපේ රටේ විශ්වවිද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරුන්ට පර්යේෂණ කටයුතු, අධ්‍යයන කටයුතු තොරතුරු බෙදා ගන්න, දැනුම බෙදා ගන්න අවශ්‍ය වන පසුබිම සකස් කර ගැනීම සඳහා ඒක පහසු කරන වැඩපිළිවෙලකට අපි ඉක්මනින් ළඟා විය යුතුයි කියන එක මම විශ්වාස කරනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි තුමිනි මේ වෙලාව මේ දවස්වල විශේෂයෙන් විශ්වවිද්‍යාල ප්‍රජාව ඇතුලේ සාකච්ඡා වන කරුණක් සම්බන්ධයෙන් ඒ වගේම විශේෂයෙන් මේ අයවෙන් කරපු වැටුප් යෝජනාත් එක්ක වැටුප් වැඩි කිරීමත් එක්ක ඒ සම්බන්ධයෙන් මේ සභාවෙත් අවස්ථා කීපයකදීම සාකච්ඡාවට ලක් වුණා. විශේෂයෙන් ක්ෂේත්‍රයේ නියෝජනය කරපු පුද්ගලයෙක් හැටියට ඒ සම්බන්ධයෙන් උත් කිසියම් සඳහනක් සකස් කළ සඳහනක් කළ යුතුයි කියන එක මම විශ්වාස කරනවා. දැන් මේ වැටුප් වැඩිවීමේ අතුරේ
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි දෙකක් කාලයක් තිබෙනවා.
නැඩි හතරක්. ඔව්. මම ඉක්මනින් අවසන් කරනවා. මේ වැටුප් වැඩිවීමේදී අපි ගත්තොත් ජ්‍යෙෂ්ඨ සීනියර් ප්‍රොෆෙසර් කෙනෙකුගේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකුගේ දැන් තියෙන වැටුප 139,175යි. නමුත් මේ වැටුප් වැඩිවීමත් එක්ක මූලික වැටුප 237,530 දක්වා වැඩි වෙනවා. ඒ වගේම මහාචාර්යවරයෙකුට 117,000යි තියෙන දැන් 17,350යි තියෙන වැටුප 198,280 දක්වා වැඩි වෙනවා. මට මේකේ සම්පූර්ණ විස්තර ටික ඉදිරිපත් කරන්න පුළුවන්. මේ අනුව අධ්‍යන කාර්ය මණ්ඩලයේ වගේම අනධ්‍යන කාර්ය මණ්ඩලයේ මූලික වැටුප සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වෙනවා. ඒ වගේම අපේ අධ්‍යන කාර්ය මණ්ඩලයට සමහර අවස්ථාවන්වල විශේෂ දීමනා තියෙනවා. උදාහරණයක් ඇරෙට පර්යේෂණ දීමනාව මම ගත්තෝ සීනියර් ලෙක්චරර් ගේඩ් 1 ඉන්න ආරම්භක වැටුප් තලයේ ඉන්න කෙනෙකුට දැන් ලැබෙන්නේ පර්යේෂණ දීමනාව 28,180 සමවෙන්න 27,776යි. මේ ප්‍රමාණය 28,189 දක්වා වැඩි වෙනවා. තව ප්‍රොබේෂනල් ලෙක්චරර් කෙනෙකුට දැන් ලැබෙන 19,120 දක්වා වැඩි වෙනවා. ඒතර පර්යේෂණ දීමනාව වැඩි වෙනවා. විශේෂයෙන් සඳහන් කරන්න ඕන අධ්‍යන දීමනාව ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකුට දැන් ලැබෙන්නේ 290,876යි. ඒක 316,034 දක්වා වැඩි වෙනවා. මහාචාර්යවරයෙකුට දැන් ලැබෙන අධ්‍යන දීමනාව 238,221යි. ඒක 259,108 දක්වා වැඩි වෙනවා. සමහර වෙලාවට අනුපාතයන් අතර වෙනස්කමක් ඇති වෙන්න පුළුවන්. ඒ අනුපාතයන් වල වෙනස් වීම ඇති වුණත් සංඛ්‍යාත්මකව ගත්තොත් දැන් ලැබෙන අධ්‍යන සහ පර්යේෂණ දීමනාවල
වැඩිවීමක්
අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සඳහා අපි දන්නවා මූලික වැඩිවීම වැඩි වෙනවා වගේම අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සඳහා මූලික වැටුප් වැඩි වෙනවා වගේම ඒ වගේම ඔවුන්ට ලැබෙනවා මාසික හිලව් දීමනාව. ඒ මාසික හිලව් දීමනාවත් වැඩි වෙනවා. උදාහරණයක් ඇරෙට ගත්තොත් ලේකකාධිකරයෙකුට දැන් ලැබෙන 46,800 වන මාසික හිලව් දීමනාව 65,93 දක්වා වැඩි වෙනවා. පහළම පන්තියේ ප්‍රයිමරි ගේඩ් එකේ ඉන්න කෙනෙකුට දැන් ලැබෙන්නේ මාසික හිලව් දීමනාව 12,161යි. මේක 15,069 දක්වා වැඩි වෙනවා. ඒ වගේම සීනියර් ඇසිස්ටන්ට් රෙජිස්ට්‍රාර් කෙනෙකුට දැන් ලැබෙන්නේ මාසික හිලව් දීමනාව 29,781යි. දැන් ඒක මේ වැඩිවීමත් එක්ක 40,598 දක්වා වැඩි වෙනවා. ටෙක්නිකල් ඔපිසර් කෙනෙක් ගත්තොත් දැන් ලැබෙන 14,231 18,064 දක්වා වැඩි වෙනවා. ඒ විදිහට ගත්තන් පස්සේ සියලුම මූලික වැටුප ඒ වගේම මාසික හිලව් දීමනා අනධ්‍යන කාර්ය මණ්ඩලය සඳහා වැඩි වෙනවා. ඒ අනුව බැලුවහම සාමාන්‍යයෙන් මම ගත්තොත් සීනියර් ප්‍රොෆෙසර් කෙනෙකුට ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකුට දැන් ලැබෙන මූලික සම්පූර්ණ වැටුප 529,397 ඉඳලා 6,619,807 දක්වා වැඩි වෙනවා. මහාචාර්යවරයෙකුට දැන් ලැබෙන 440,913 515,844 දක්වා වැඩි වෙනවා. අවසාන වශයෙන් මම සඳහන් කරන්න කැමති මේ වැඩිවීම් අතරේ අපි අමතක කළ යුතු නැහැ. උපයන විට ගෙවීම් බද්දේ සැලකිය යුතු අඩුකිරීමක් ලබා දෙන්න කටයුතු කරා. 20,000ක 30,000ක මුදලක් එතනිනුත් වාසියක් ලැබෙනවා.
මෙතනදි මම අවසාන විනාඩි
පොඩි වෙලාවක් අරගෙන තප්පර 30කින් මම අවසන් කරන්නම්. මෙතන මේ සභාවේ ඉන්න බොහෝ දෙනෙක් මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ වෙනුවෙන් විශේෂයෙන් ගුණාත්මක පුද්ගලයන් අධ්‍යනයන් කාර්ය මණ්ඩලයක් බඳවා ගන්නත් ඒ බඳවා ගන්න ගුණාත්මක පුද්ගලයන් රඳවා තැබීමට පෙනී සිටපු අය. එනිසා අපි කිසිම වෙටක අපේ අතීතයට
පිටුපාලමිරටේ
විශ්වවිද්‍යාල පද්ධතියට ගුණාත්මක පුද්ගලයන් බඳවා ගන්නත් ඒ වගේම ගුණාත්මක පුද්ගලයන් රඳවා තැබීම සඳහා ඉහළ වැටුපක් ලබා දෙන්නත් අපේ තියෙන කැපවීම විශ්වවිද්‍යාල පද්ධතියෙන් පිටත හිටියත් විශ්වවිද්‍යාල පද්ධතියෙන් ඇවිල්ල මේ පාර්ලිමේන්තුව තුළ නියෝජනය කරත් ඒ පෙනී සිටීම
අවසන්
කියන එක සඳහන් කරමින් මම නිහඬ වෙනවා.